SBS live streams and podcasts are supported by advertising.
ඔබ රැඳී සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතර තොරතුරු දැන ගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ අඩවියට.
මව්බිමින් පුවත්. ඔස්ට්‍රේලියාවේ අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය මෙන්න.
අද නොවැම්බර් මාසේ 19 වනදා ඔස්ට්‍රේලියානු වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන පුවත් දෙස අවධානය යොමු කරන මව්බිමේ පුවත් විශේෂාංගය දැන්. ඊයේ දින ශ්‍රී ලංකාවේ අලුත් ආණ්ඩුවට සහ බලාපොරොත්තු සහගත වෙන ජනතාවට විශේෂ දිනයක් බවට පත් වුණා. ජනාධිපතිවරයා ඉදිරියේ නව කැබිනට් මණ්ඩලයක් තීරුම් දුන්නා. ජාතික ජනබලවේ සඳහන් කළේ අමාත්‍යවරුන් 25 දෙනෙකුගේ කැබිනට් මණ්ඩලයක් නිර්මාණය කරන බව. නමුත් ජනාධිපතිවරයා ඇතුළුව කැබිනට් අමාත්‍යවරුන් 22 දෙනෙක් ඒ අනුව අලුත් ආණ්ඩුව විසින් පත් කළා. මුලින්ම අග්‍රාමාත්‍යවරිය විදිහට හරිණි අමරසූරිය මහත්මිය දිවුරුම් දීම සිදු වුණේ. ඉන් අනතුරුව නැවත එතුමිය අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන්නා. ඉන් අනතුරුව විජිත හේරත් හිටපු අමාත්‍යවරයා දිවුරුම් දුන්නේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා විදිහට. රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විදිහට මහාචාර්ය චන්දන අබේරත්න මහතා දිවුරුම් දුන්නා. අධිකරණ හා ජාතික ඒකාබද්ධ අමාත්‍යවරයා විදිහට නීතිඥ රචන රණායකාර මහතාත්, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය විදිහට සරෝජා සාවිත්‍රී පෝල් රාජ් මහත්මියත් දිවුරුම් දුන්නා. සාවිත්‍රී පෝල් රාජ් මහත්මිය මාතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරලා පාර්ලිමේන්තුවට පළමු අවස්ථාවට පිවිසී මන්ත්‍රීවරයක්. එතුමිය පාර්ලිමේන්තු මන්ත්‍රී දුරේ දිවුරුම් දෙන්නත් කලින් ඒ අනුව අලුත් ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරිය හැරුණු විට එකම අමාත්‍යවරිය හැටියට ඊයේ දිනේ දිවුරුම් දුන්නා. ලාල් කාන්ත මහතා දිවුරුම් දුන්නේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා විදියට. අනුර කරුණාතිලක මහතා නාගරික සංවර්ධන ඉදිකිරීම සහ නිවාස අමාත්‍යවරයා විදියටත්. රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා ධීවර ජලජ සම්පත් සහ සාගර සම්පත් අමාත්‍යවරයා විදියටත් දිවුරුම් දුන්නා. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජාව සවිබල ගැන්වීම අමාත්‍යවරයා විදියට මහාචාර්ය උපාලේ පන්නලක මහතා, ඒ වගේම කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා විදියට සුනිල් හඳුන්නෙත්ති මහතා, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා විදියට ආනන්ද විජේපාල මහතා, ප්‍රවාහන, මහමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විදියට බිමල් රත්නායක මහතා, බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විදියට මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා විදියට වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා විදියට සමන්ත විද්‍යාරත්න මහතා, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා විදියට සුනිල් කුමාර ගමගේ මහතා, වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා විදියට වසන්ත සමරසිංහ මහතා, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා විදියට මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා, කම්කරු අමාත්‍යවරයා විදියට මහාචාර්ය අනිල් ජයන්ත මහතා, බලශක්ති අමාත්‍යවරයා විදියට ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා, පරිසර අමාත්‍යවරයා විදියට වෛද්‍ය ධම්මික පටබැඳි මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා. ඒ අනුව මුදල් සහ ආරක්ෂක අමාත්‍යාංශවල වගකීම් මේ වන විට ජනාධිපතිවරයා යටතේ පවතී. අලුත් ආණ්ඩුවේ අලුත් අමාත්‍ය මණ්ඩලයේ පත්කිරීමෙන් පස්සේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉඳලා ජනතාව ආමන්ත්‍රණය කළා. කොමනත් ඕ කිව්වේ අනපනත්වලින්, ව්‍යවස්ථාවලින්, භාවිතාවෙන් කුමන ආකාරයෙන් බලයක් නිර්මාණය කරලා දුන්නත් බලය හැසිරවීමේදී වගවීමට ලක්විය යුතුයි කියලා අලුත් අමාත්‍ය මණ්ඩලයට සඳහන් කළා. නව අමාත්‍යවරුන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමෙන් පස්සේ ඔහු පළ කරපු අදහස් අතර මෙවැනි කාරණාත් අන්තර්ගත වෙලා තිබුණා.
බලය දූෂිතයි, අසීමිත බලය නේද, අසීමිත ලෙස දූෂිතයි. ඇත්ත ඔප්පු කරලා තියෙනවා අපේ රටේ අවස්ථා කීපයක් මෙවැනි බලයන් නිර්මාණය වෙලා තිබුණා. හැබැයි ඒ බලයන්ගේ අවසන් ප්‍රතිඵලය ගත්තොත් ජනතාවට සාධාරණ ප්‍රතිඵල ගෙන දුන්නේ නැහැ. ඒ බලයන් හැම විටම රටට, ජනතාවට අහිතකර ලෙස උපයෝගී වුණා. මේ සමහර හිතන්න පුළුවන් අසීමිත බලයක් ලැබී තිබෙනවා. මේ අසීමිත බලය අපි කොතැනකට තල්ලු කරයිද කියන සැකයක් සමාජ නිර්මාණය වෙනවා. කුඩා හෝ සැකයක් තියෙන හැම දිනකට මම කියන්නේ අපිට බලය තිබෙන එක ඇත්ත. හැබැයි අපි ඒ වගේම මේ බලයේ සීමා මායින් සහ මේ බලයේ විසින් අපිට සෙල්ලම් කරන්න අපිට මේ බලයේ විසින් අපිට හසුරුවන ලබා දී තිබෙන කොටුවේ ප්‍රමාණය අපි දන්නවා. අපි හැම දිනම තේරුම් ගත යුතුයි. බලය තිබෙනවා. හැබැයි බලයේ සීමා මායිම් අපිට තිබෙනවා. ඒ වගේම ඒ බලයේ අරමුණක් තිබෙනවා. දීර්ඝ කාලයක් අපි ජනතාවට දෙලද යහපත් අරමුණවල අපේක්ෂාව ඉටු කිරීමේ බලයට පැවරී තිබෙනවා. ප්‍රධාන දේ මේ බලය වගකීම් සහිතයි. කාටද? එක පැත්තකින් පුරවැසියන්ට වගකීම් සහිතයි මේ බලය. අනිත් පැත්තෙන් ව්‍යාපාරයට වගකීම් සහිතයි. එනිසා මම හිතනවා අනපනත් වලින් විවස්ථාවලින් භාවිතාවෙන් කුමනාකාරයේ බලයක් අපට නිර්මාණය කරලා දුන්නත් මේ බලය අපි හැසිරීමේදී අපි වගවීමට ලක් විය යුතුයි. එක පැත්තකින් පුරවැසියන්ට අනිත් පැත්තේ ව්‍යාපාරයට. අන්න එතනින් තමයි සියල්ල ගලවා වියුක්තව බලය හොබවන්න බැරි වෙන්නේ. අපිට වගවීමක් තිබෙනවා, අපිට බැඳීමක් තිබෙනවා. එනිසා මම හිතනවා සාමාන්‍ය පුරවැසියෙක්ට වඩා මන්ත්‍රීවරයෙකුට ඊට වඩා කැබිනට් අමාත්‍යවරයෙකුට සල බලයක් එනවා. හැබැයි මම ඔබ හැමදෙනාම තේරුම් ගන්න මාළුවෙන් කියන්න ඕනේ ඔබට ඒ සීමා මායිම් තියෙනවා, ඒ වගවීමක් තිබෙනවා, සහ බලයේ බැඳීමක් තියෙනවා. ඒ ආරක්ෂා කරයි කියලා මම විශ්වාස කරනවා.
ඒත් එක්කම ජනාධිපතිවරයා තවදුරටත් සහතික වුණේ ජාතික ජනබල වේගය විසින් අපේක්ෂා කරපු අරමුණු ඉටු කරගනිද්දී සියලු ජනතාවගේ සහයෝගය තවදුරටත් බලාපොරොත්තු වෙනවා කියන කාරණය අනුකුමාර දිසානායක ජනාධිපතිවරයා යලිත් මේ අවස්ථාවේ සිහිපත් කළා.
මේ මැතිවරණ ප්‍රතිඵලය මුළුමනින්ම පෙන්නුම් කරන්නේ තවදුරටත් අපේ රටට බෙදීමේ දේශපාලනය වළංගු නොවන බව. උතුරෙත් දකුණෙත් නැගෙනහිරත් බටහිරත් පොදු ජනතාවගේ අභිලාෂයන් එකම කේන්ද්‍රයකට ගොනු කර ගැනීම සඳහා මෙම මහ මැතිවරණය සමත් වී තිබෙනවා. ඉතින් ඒ වෙනුවෙන් ජාතික ජනබල වේගයට ශක්තිමත් ජනවරමක් ලබා දීම සඳහා උනන්දුව දැක්වූ, වෙහෙස දැක්වූ ඒ සියලු ජනතාවට අපි ස්තුතිවන්ත වෙන්න ඕනකම තිබෙනවා. අපිට ඡන්දෙ නොදුන්නත්, වෙන දේශපාලන ව්‍යාපාරයකට ඡන්දෙ දුන්නත් අපි හිතනවා අප අපේක්ෂා කරන මේ කාර්ය අපි අපේක්ෂා කරන මේ අරමුණු ඔවුන්ගේත් අරමුණු බවට පත්වන බව නිසයි. මා හිතන්නේ ලංකාවේ කිසිදු පුරවැසියෙක් බෙදීමේ දේශපාලනය විශ්වාස කරයි කියලා. මා හිතන්නේ ලංකාවේ කිසිදු දේශපාලකෙක් ප්‍රජාතන්ත්‍රවාදය අකුලනක විශ්වාස කරයි කියලා. මේ ආදී යහපත් දේ සෑම පුරවැසියෙක් තුළම ගැබ්බී තිබෙනවා. එනිසා අපිට ඡන්දෙ දුන්නා ඒ යහපත් දේ ඡන්දෙ හරහා ප්‍රකාශයට පත් කර තිබෙනවා. හැබැයි ඡන්දෙ නොදුන් ජනතාවගේ අපි මේ අපේක්ෂා කරන අරමුණු තිබෙන බව අපි දැඩි ලෙස විශ්වාස කරනවා. එනිසා තවදුරටත් මම හිතන්නේ නැහැ මේ මැතිවරණයෙන් සතුටට පත්වන කණ්ඩායමක් සහ මේ මැතිවරණයෙන් කම්පාවට පත්වන කණ්ඩායමක් කියලා කණ්ඩායම් දෙකක් මේ රටේ නැහැ. මේ රටේ ජාතික ජනබල වේගය විසින් අපේක්ෂා කරන ලද අරමුණු ඉටු කර ගැනීමේදී මේ සියලු ජනතාවගේ සහය විශ්වාසය අපිට අවශ්‍යයි. එනිසා මම හිතනවා අපි ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුවත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සාමකාමීත්ව ස්ථාපිත කරන්නේ කොහොමද, අනිකාගේ දේශපාලන අයිතියට ගෞරවය දක්වන්නේ කොහොමද කියන එක අපි ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් පසුව පෙන්වුවා. මම හිතනවා අපේ රටේ ජනතාවට එක අලුත් අත්දැකීමක්. හැබැයි අපි විශ්වාස කරන අත්දැකීම අපේ රටේ හැම පුරවැසියෙක්ම අපේක්ෂා කරපු අත්දැකීමක්.
ඊයේ කැබිනට් මණ්ඩලයේ පත්කිරීමෙන් පස්සේ හරිණි අමරසූරය අග්‍රාමාත්‍යවරිය අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යවරිය විදිහට වැඩබාර ගත්තා. කොමුණත් අග්‍රාමාත්‍ය කාර්යාලයට පැමිණිලා රාජකාරිය ආරම්භ කරපු වෙලාවේ ඉතා කෙටියෙන් වුවත් හරිණි අමරසූරය අග්‍රාමාත්‍යවරිය මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්නා.
අපිට තියෙන දැන් වැඩ පටන් ගන්න එක අපිට ලැබුණු ජනවරම තුලින් ජනතාව විශාල වෙනසක් බලාපොරොත්තු වෙන එක තමයි තහවුරු වෙන්නේ. අපි මත ලොකු විශ්වාසයක් තියලා තියෙනවා. ඉතින් ඒ විශ්වාසයත් එක්ක අපි වැඩ කරන වැඩේ දැන් පටන් ගන්න.
සුනිල් හඳුන්නෙත්ති අලුතෙන් පත්වුණු කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයාත් ඊයේ ජනාධිපතිවරයා ඉදිරියේ තමන්ගේ අමාත්‍ය ධුරයේ දියුරුම් දීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් පළ කළා.
හොඳ කැබිනට් මණ්ඩලයක් පත් වුණා. රටේ ජනතාවට වග කියන්න පුළුවන්, රටේ ජනතාව බලාපොරොත්තු අරමුණු ඉෂ්ට කරන්න පුළුවන්, පොහොසත් රටක් ලස්සන ජීවිතයක් හදන්න ඒ වැඩපිළිවෙල සාර්ථක ක්‍රියාත්මක කරන්න පුළුවන්, දක්ෂ කැබිනට් මණ්ඩලයක් පත් වුණා කියන රටම පිළිගන්න පුළුවන්.
අලුත් ආණ්ඩුව පත්වීමෙන් පස්සේ වර්තමාන විපක්ෂයේ දේශපාලන පක්ෂ ආණ්ඩුව පිළිබඳව අදහස් පළ කළා. නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා ඊයේ දළදා මාලිගාවට ගිහිල්ලා ආගමික වතාවත්වල නිරත වුණයින් පස්සේ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට උත්තර දුන්නා. ඒ අනුව උන් සඳහන් කළේ ජනතාව වෙනුවෙන් ගන්න සුබදායි තීරණ සඳහා රජයට සහාය දක්වන්න කටයුතු කරනවා කියලයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කළේ.
කැබිනට් මණ්ඩලයත් මා සුබපතනවා. ඉතින් විද්‍යානුකූල විෂයන් බෙදාගත්තට කමක් නැහැ. විද්‍යානුකූලවම වැඩ කටයුතු ටිකක් කරන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
අඩුව අමාත්‍ය මණ්ඩලයක්. ඒක මම ඇවි වෙන්දට වඩා අඩුව අමාත්‍ය මණ්ඩලයක්.
ඒ ආණ්ඩුව ප්‍රතිපත්තිය වෙන්නේ නැති නේද? ඒක අපි හිතනවා ඔය ගානටම තියාගෙන යයි කියලා. අභ්‍යන්තර ගැටළු වෙනකොට ඇමතිකම් වැඩි කරන්නේ නැතුව ඔය ගානම පවත්වාගෙන ජනතාවට සේවය කරන්න පුළුවන් නම් හොඳයි. විපක්ෂයක් විදිහට සීළු දෙනා පොදු කාරණාවලදී එකට කටයුතු කරන්න ඕනේ. ඒක තමයි සැබෑ විපක්ෂය. සමහරවිට අපි විශ්වාස කරනවා ආණ්ඩුව කරන හැම දෙයකම මේ අද හොයන්න, කකුලෙන් අදින්න, වැරදි පෙන්වන්න, නැත්තම් මේ ආණ්ඩුව කරන සංවර්ධන කටයුතු කඩාකප්පල් කිරීම ජනතා විමුක්ති පෙරමුණේ විපක්ෂය නෙමෙයි අපි. අපි පැහැදිලිව මේ රටේ හැබෑ විපක්ෂය. ජනතාව වෙනුවෙන් පෙනී සිටින විපක්ෂය. ඉතින් මම හිතනවා ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න මේ සියලු දෙනාම එකතු වෙන්න පුළුවන් අවස්ථා බොහොමයක් තියෙනවා. ඒ අවස්ථාවල අපි එකතුලා කටයුතු කරන්න ඕනේ.
මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් විමල් වීරවංශ හිටපු මන්ත්‍රීවරයාත් කිව්වේ ජනතා අපේක්ෂා ඉටු කරන්න අලුත් ආණ්ඩුව කටයුතු කරනවා කියලා අපේක්ෂා කරනවා. ඒ වගේම එහෙම ජනතා අපේක්ෂාවන් ඉටු කරන්න අලුත් ආණ්ඩුව අපෝසත් වුණොත් ජනතාව සමග ඊට මැදිහත් වෙන්න සූදානම් කියලාත් විමල් වීරවංශ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අලුත් ආණ්ඩුව පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කළා.
ජාතික ජනබලවේග පාලනය පිළිබඳව තියෙන විශාල බලාපොරොත්තු එකිනෙකට ප්‍රතිවිරුද්ධ එකිනෙකට සමාන විවිධ බලාපොරොත්තු. මේ බලාපොරොත්තු ඉටු කරන ප්‍රමාණයට තමයි පාලනයේ පැවැත්ම රඳාපවතින්නේ. ඉතින් අපි ඒ නිසා අපි බොහොම ඒක කඩා වැටෙනකම් කාලගන්නේ සන්තෝෂයක් ලබා ගැනීමේ අර්ථයෙන් නෙවෙයි, එහෙම බලා ඉන්න අය නෙවෙයි. නමුත් අපි බලාපොරොත්තු වෙනවා මේ පොදු ජන අභිලාෂයන් ඉටු කරන ගමනක යයි කියලා. එසේ නොයනවා නම් මහජනතාවගේ පැත්තේ ඉඳගෙන මේ පිළිබඳව මැදිහත් වෙන්න අපි සූදානම්.
ඒ කෙසේ වෙතත් විමල් වීරවංශ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහිව තිබෙන නඩුවක් කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ විභාග කරන්න පටන් ගත්තා. ඔහු අමාත්‍යවරයෙක් විදියට කටයුතු කරපු කාලයේ රුපියල් මිලියන 75කට ආසන්න වත්කම් සහ මුදල් අයථා විදියට උපයාගත්ත කියලා චෝදනා කරලා අල්ලස් කොමිසම පවරපු නඩුවක් තමයි මේ ආකාරයෙන් විභාග කරන්න පටන් අරගත්තේ. පැමිණිල්ල ඉදිරිපත් කරලා තිබුණු සාක්ෂි සටහන් කර ගැනීම ඒ අනුව ඊයේ සිදු වුණා. ඉන් අනතුරුව වැඩිදුර නඩුව විභාගය ලබන මාර්තු 26 වෙනිදා සිද්ධ කරන්න අධිකරණයේ තීරණය කළා. දැන් පක්ෂ තමන්ගේ ජාතික ලැයිස්තු මන්ත්‍රීදුර සම්පූර්ණ කරමින් ඉන්නවා. ගෑස් සිලින්ඩරේ ලකුණින් ඉදිරිපත් වුණු එම නැත්නම් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රීදුර දෙකක් හිමි වෙලා තිබුණා. එහි එක මන්ත්‍රීදුරයක් සඳහා රවි කරුණානායක හිටපු මන්ත්‍රීවරයාගේ නම එක්සත් ජාතික පක්ෂය මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කරලා තිබෙනවා. පක්ෂ ලේකම් ශමිලා පෙරේරා මහත්මිය තමයි මේ යොමු කිරීම සිද්ධ කරලා තියෙන්නේ. ඒ අනුව මේ ජාතික ලැයිස්තු මන්ත්‍රීදුරයට එක නමක් පමණක් දැනට යොමු වෙලා තිබීම පිළිබඳවත් අවධානය යොමු වෙලා තිබුණා. කොමනත් මේ රවි කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යවලා තියෙන්නේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂවල අනුමැතියකින් තොරව කියලත් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා තමන්ගේ පක්ෂ නියෝජිතන්ට දැනුම් දීලා තිබුණා. මේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට එමන්තම් ගෑස් සිලින්ඩරේ ලකුණට හම්බ වෙලා තියෙන මන්ත්‍රී ආසන දෙක සම්බන්ධයෙන් තීරණයක් ගන්න මේ පෙරමුණේ පක්ෂ ඊයේ කොළඹදී රැස් වෙලා තිබුණා. කොහොමනත් මේ තීරණය ගන්න කලින් පක්ෂයක් විදිහට එකතු වෙලා තීරණය ගන්න කලින් පක්ෂ ලේකම්වරිය අත්නෝමතිකව වැඩ කරලා තියෙනවා කියලා තමයි රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා මේ කණ්ඩායමට පෙන්වලා දීලා තිබුණේ. කොහොමනත් රවි කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂ සමාජිකයෙක් නිසා සාමූහික තීරණයකින් තොරව කටයුතු කිරීම එතරම් සුබදායි නෑ කියලා මේ එකතු වුණු පක්ෂ නියෝජිතයින්ට රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා දැනුම් දීලා තියෙනවා. ඒ අනුව තවමත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණින් ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර දෙක පුරවලා නැහැ. එහෙම ඒකමතිකව කතා කරලා පක්ෂ තීරණයක් ගන්න කලින් පක්ෂ ලේකම් ශර්මිලා පෙරේරා මහත්මිය රවි කරුණානායක මහතාගේ නම පක්ෂයේ ලේකම්වරිය විදිහට මැතිවරණ කොමිසමට යවලා තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට තෝරාපත් කරගන්න කියලා. ඒක කොහොමවත් පක්ෂ තීරණේ නෙවෙයි කියලායි රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ. පාස්කු ප්‍රහාරයට අදාළව ගොනු කරලා තියෙන පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඊයේ කැඳවපු අවස්ථාවේ මේ වන විට ඒ සම්බන්ධයෙන් ගෙවල තිබෙන වන්දි මුදල් පිළිබඳව අවධානය යොමු වෙලා තිබුණා. පාස්කු ප්‍රහාරය නිසා ඉදිරිපත් කරලා තියෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් ගැන අධිකරණය කරපු නියෝගවලට අනුව මේ වන විට රුපියල් මිලියන 311ක මුදලක් වන්දි වශයෙන් හානිපූර්ණ කාර්යාලයට ලැබිලා තියෙනවා කියලා නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. විනිසුරු මඩුල්ල අතිරේක සොලිසිටර් ජනරාල් වරියට දැනුම් දුන්නේ මේ වන්දි මුදල් වින්දිතයන්ට ගෙවල තිබෙන ආකාරය පිළිබඳ වාර්තාවක් ඊළඟ අධිකරණ දිනයට ඉදිරිපත් කරන්න කියලා. ඊට පස්සේ මේ පෙත්සම් පිළිබඳ යලි සලකා බැලීම පෙබරවාරි 27 වෙනිදා සිදු කරන්න තීරණය කළා. ඒ අනුව කෙසේ වෙතත් මේ වන විට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමෙන් පස්සේ නියෝග කළ ආකාරයට රුපියල් මිලියන 311ක මුදලක් වන්දි වශයෙන් ගෙවලා තියෙනවා කියලයි තොරතුරු වාර්තා වුණේ. ඒ අනුව යලිතනමෙන බ්‍රහස්පතින්දා දිනේ හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නවා මම ශ්‍රී ලංකාවේ සිට මනෝජ් උදටියාවල.
මෞබිමින් පුවත් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය SBS සිංහල සේවයෙන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබාගන්න ඕනෑම මාධ්‍යයකින් අපට සවන් දෙය හැකේ.